ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මේ ගෙවිගෙන යන ජුනි මාසයේ 19 වෙනිදා ඉඳලා 25 වෙනිදා වෙනකන් ජාතික සරණාගත සතිය විදිහට තමයි ඔස්ට්‍රේලියාව සමරන්නේ. ඉතින් විශේෂයෙන්ම සරණාගතයින් පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා කරන සතියක් බවට මේ සතිය පත් වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාව ගත්තොත් එමේ හැමදාම වගේ හැම අවුරුද්දකම වගේ හැම මාසකම වගේ මේ සරණාගතයින් සම්බන්ධයෙන් කුමක් හෝ මාතෘකාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන රටක් නැත්නම් කතාබහට ලක් වෙන රටක්. ඒ නිසාම අපි හිතුවා මේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් සහ ඔස්ට්‍රේලියාවේ දැනට සිටින සරණාගතයින් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර සොලිසිටර්වරියක් සහ බැරිස්ටර්වරියක්, ඒ වගේම සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මధు වර්ණකුලසූරිය මහත්මියව. මధు, අයබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
අයබෝන් මధుර.
මధు, අපි වැඩසටහන ප්‍රවේශයක් විදිහට නැත්නම් අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ ඔස්ට්‍රේලියානු නීතියට අනුව සරණාගතයෙක් කියන්නේ කවුද කියලා මුලින්ම පැහැදිලි කරගෙන ඉමු.
ඔව් මధుර, ඔස්ට්‍රේලියානු නීතිය අනුව සරණාගතයෙක් කියන එකෙන් අදහස් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පනත, එහෙම නැත්නම් මයිග්‍රේෂන් ඇක්ට් 1958 මේ පනත අනුව තමයි විශේෂයෙන් සරණාගතයෙක් කවුද කියන එක හඳුන්වලා දීලා තිබෙන්නේ. ඉතින් මధుර, මේ සරණාගතයා කියන්නේ අර්ථ දක්වද්දී ඔවුන් හඳුන්වා දීලා තියෙන්නේ ඔබේ මව් රට තුළ ඔබ යම්කිසි හිංසාවකට පීඩාවකට පත්වීමේ අවදානමක් තිබෙනවා නම්, ඒ වගේම ඔබට එම අවදානම නිසා මව් රටට නැවත යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා නම්, එහෙම නැත්නම් ඔබ ඒ රට තුළ මව් රට තුළ ජීවත් වෙද්දී ඔබට තවදුරටත් ජීවත් වීමේ බයක් ඇති වෙලා තිබෙනවා නම්, අන්න එතනදී සහ තවත් වෙනත් කිසිම රටකින් ඔබට රැකවරණ නොලැබෙන තත්ත්වයක් තිබෙනවා නම්, උදාහරණයක් විදිහට ඔබට වීසා සතු ඔබට වීසා ලැබී තිබෙනවා වෙනත් රටකින්, ඒ රටෙන් ඔබට රැකවරණයක් නොලැබෙනවා නම්, මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ ඔබ සරණාගත තත්ත්වයට පත් වී තිබෙන සරණාගතයෙක් යන්න හඳුන්වනවා ඔස්ට්‍රේලියාවේ මේ සංක්‍රමණ පනත, එහෙම නැත්නම් මයිග්‍රේෂන් ඇක්ට් 1958 අනුව. මේ සංක්‍රමණ පනතට නම හඳුන්වා දීමක් සිදු කරන ලැබුවා පසුගිය 2014 වසරේදී. ඔබේ සංක්‍රමණ වීසා ඇතුම් පත්‍රය 2014 දෙසැම්බර් 16 හෝ ඉන් පසුව ගොනු කර ඇත්නම් ඔවුන් සලකා බලන්නේ 2015 අප්‍රේල් 18 දින සංක්‍රමණ ඒ වෙනස් වූ පනතින් අර්ථ දක්වා ඇති අර්ථ නිරූපණය අනුව තමයි සලකා බලන්නේ මතුර.
ඔව් මතු, දැන් සරණාගතයෙක් ආකාරයට වාර ගැනීමට ඔස්ට්‍රේලියාව සලකා බලන ප්‍රධාන අවශ්‍යතා තියෙනවා, ඒ වගේම මොන වගේ පරිසරයක්ද ඔස්ට්‍රේලියාව සලකා බලන්නේ සරණාගතයෙක් විදියට බාර ගැනීමේදී?
ඔව් මතුර, ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික තත්ත්වය සලකා බැලීමේදී ඔවුන් එක ඉතාම පුළුල් විදිහට අර්ථ දැක්වීමක් සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් සැපිරිය යුතු අවශ්‍යතා, එහෙම නැත්නම් ඒ අපට පරිසරය ඔබ මොන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයිද යන්න ඉතාම පුළුල් විදිහට තමයි දක්වන්නේ. මම ඒ ගැන සඳහන් කරනවා නම් එතනදී ඔවුන් සඳහන් කරනවා ඔබේ මව් රටේදී හිංසාවට පත්වන ඔබට බියක් තිබෙනවා නම්, ඒ බිය ඔබගේ ජාතිය හෝ ඔබගේ ආගම හෝ ඔබේ ජාතිකත්වය, එහෙම නැත්නම් ඔබ නිශ්චිත සමාජ කණ්ඩායමක සමාජිකයෙකු වීම නිසා හෝ ඔබ දරන යම්කිසි දේශපාලන මතයක් අනුව ඔබ ඔබේ රට තුළ හිංසාවට පත් වෙනවා නම්, අන්න එතනදී එය මේ ඒ සපුරණ සැපිරිය යුතු එක අවශ්‍යතාවයක් විදිහට ඔවුන් දක්වනවා. ඒ වගේම මේ හිංසාව ඉතාම බරපතල තත්ත්වයේ තිබිය යුතුයි කියන එකත් සහ මෙය දිගින් දිගටම ඔබට සිදුවන ක්‍රමික සහ ඒ වෙනස් කොට සැලකීම ඉතාම තදින් ඇතිවන තත්ත්වයක් ඇති වී තිබිය යුතුයි කියන එකත් ඔවුන් හොයා දක්වනවා. ඒ වගේම තමයි මේ හේතු නිසා ඔබට ඔබේ මව් රටේ එක ප්‍රදේශයක නෙමෙයි සියලුම ප්‍රදේශවල වාසය කිරීමේ අවදානමක් ඇති වී තිබෙනවාද සහ එම අවදානම සැබෑ අවදානමක්ද සහ මේ සඳහා ඉතාම වැදගත් හේතුන් තිබෙනවාද කියන කාරණා ඉතාම සූක්ෂම විදිහට සැලකිල්ලට භාජනය කරනවා ඔස්ට්‍රේලියාව. ඒවගේම මෙතැනදී පැහැදිලි කරන්න ඕන කාරණයක් තමයි මදුර යම් කිසි විදිහකට ඔබ වැරදි හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළොත් එය ඔස්ට්‍රේලියාවට කරන ඉතාම බරපතල වැරැද්දක් විදිහට ඔවුන් සැලකිල්ලට භාජනය කරනවා. තවදුරටත් අපි කතා කරොත් මේ බරපතල හානි කියන එක සාමාන්‍ය හානි නෙමෙයි, ඇත්තටම ඉතාම බරපතල හානි. ඒක අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා real risk of significant harm කියලා. එතනදී ඔබගේ ජීවිත හෝ නිදහස සම්බන්ධ සාර්ජනයක් කියලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බරපතල ශාරීරික හිංසාවක් කියලා තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බරපතල ශාරීරික වේදනා දීමක් ඔබට ඇති කරලා තිබුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පැවැත්මේ හැකියාවට තර්ජනය කරන සැහෙන ආර්ථික අපහසුතාවයක් ඇති කරලා තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ මූලික සේවා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ඒ මගින් ඔබේ ජීවත් වීමේ හැකියාවට තර්ජනයක් ඇති වෙලා තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ජීවිතාවෘත්තිය සිදු කරගෙන යාමේ හැකියාව නැති වෙලා ඒ මගින් ඔබගේ ජීවත් වීමේ හැකියාවට තර්ජනය ඇති වෙලා තිබෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඉතාම බරපතල හානි, එහෙම නැත්නම් real risk of significant harm කියන තත්ත්වයට ඔබ මුහුණ දී තිබිය යුතුයි ඔබ සංක්‍රමණිකයෙක් විදිහට අයදුම් පතක් ගොනු කරනවා නම්. නමුත් මෙතනදී තවත් කියන්නට දෙයක් තිබෙනවා මතුර, ඔබේ රටේ ආයතන ඔබේ මව් රටේ යම් යම් ආයතන ඔබට උදව්වට ඉදිරිපත් වෙනවා නම්, එහෙම නැත්නම් ඔබට නීතිමය රැකවරණ ලබා දෙනවා නම්, එහෙම නැත්නම් ඔබට රැකවරණ ලබාගත හැකි ආයතන පොදුවේ ගත්කල හොඳින් පවත්වාගෙන යමින් තිබෙනවා නම්, එහෙම නැත්නම් ඔබේ මව් රටේ සුදුසු අපරාධ නීතිය, සාධාරණ පොලිස් ආරක්ෂාවක්, ඒ වගේම අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා නම් අන්න එතනදී ඔබ සරණාගතයෙක් යන්නෙන් ඔබට හුවා දක්වන්නට බැහැ. මෙතනදී අර significant harm කියන එක අපි තවදුරටත් කියනවා නම් එතනදී ඔබේ ජීවිතය අහිමි වීම, එහෙම නැත්නම් ඔබට ඔබ මරණීය දඬුවමට ලක් කිරීම, කුරිරු වද හිංසාවලට භාජනය කිරීම, අමානුෂික සැලකීම් වලට භාජනය කිරීම, ඒ වගේ තත්ත්වයන් තමයි මේ significant harm කියන තත්ත්වෙන් ඔවුන් හඳුන්වලා දෙන්නේ.
හොඳයි මදු, දැන් සරණාගත වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවේදී සිදු කළ යුතු නීතිමය පියවර මොනවාද?
ඔබ සරණාගතයෙක් විදිහට අයදුම් පත්‍රයක් ගොනු කරනවා නම් ඔබට ඔස්ට්‍රේලියාව තුල සිට හෝ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් පත්‍ර ගොනු කරන්නට පුළුවන් දෙ විදිහකට. ඔබ ඔස්ට්‍රේලියාව තුල සිට ගොනු කරනවා නම් ඒ අපි හඳුන්වන සබ්ක්ලාස් 866 කියලා මේ අයදුම් පත්‍රය ඔස්ට්‍රේලියාව තුල සිට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත නම් ජීවත් වෙන්නේ සබ්ක්ලාස් 200 to 204 මේ සබ්ක්ලාසස්, එහෙම නැත්නම් අනුකාණ්ඩ හතරක් යටතේ වර්ග තිබෙනවා අයදුම්පත්. ඒ අයදුම්පත් ගොනු කරන්නට පුළුවන්. ඉතින් ඔබ අයදුම්පත්ක් ඉදිරිපත් කරනවා නම් අපි හිතමු ඔස්ට්‍රේලියාව ඇතුළත සිට කියලා, නිසි පරිදි පුරවන ලද අයදුම්පත්ය එය ඔන්ලයින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක කඩදාසි මාර්ගයෙන් වෙන්නට පුළුවන්. එය නිසි ලෙස පුරවලා ඔබේ අනන්‍යතා ලියවිලිත් සමඟ, ඒ වගේම ඔබට ඇති සරණාගත භාවය පිළිබඳව විස්තර, ඒ වගේම සාක්ෂි සමඟ ඔබට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත, එහෙම නැත්නම් හෝම් අපෙයර්ස් වෙත ඉදිරිපත් කරන්නට පුළුවන්. මේක දෙවන අදියරකුත් තිබෙනවා මදුර. ඒ කියන්නේ ඔවුන් ඔබට පසුව දැනුම් දෙනවා ඔබගේ බයෝ වාර්තා ලබා දෙන්න කියලා. අපි කියනවා බයෝමෙට්‍රික්ස් ලබා දෙනවා කියලා. එතනදී ඔබේ ඇඟිලි සලකුණු, ඔබගේ මුහුණේ ඡායාරූප ආදිය ඔවුන් ජීවදත්ත ඔබගෙන් ලබා ගන්නවා. මේ අධිකරත් ඔබ පසු කළ යුතුයි ඔබ වළංගු ඇතුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර සොලිසිටර්වරියක් සහ බැරිස්ටර්වරියක්, ඒ වගේම සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මදු වර්ණකුලසූරිය මහත්මිය සමග මේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් සම්බන්ධයෙන් මන්ද මේ ගිවි ගිරණ සතිය ජාතික සරණාගත සතිය නිසාවෙන්. මදු, දැන් සරණාගත වීසා බලපත්‍රයක් හිමි පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාව තුළ තිබෙන හිමිකම් මොනවාද? මදුර,
සරණාගත වීසාවක් ඔබට ලබා ගන්නට ඔබ මං කලින් සඳහන් කළා වගේ ඔබ බොහෝ සැබෑ සාක්ෂි, සැබෑ තොරතුරු, ඔබට පවතින සැබෑ අවදානම, ඔබ සැබෑ සරණාගතයෙක්ද යන්න ඉතාම පැහැදිලි ලෙස සාක්ෂි මගින් විස්තර මගින් ඉදිරිපත් කර ඔවුන් ඔබ සරණාගතයෙකු යන්න සරණාගතයෙක් යන අර්ථ නිරූපණයට වැටෙනවා යන්න පිළිගෙන ඔබට වීසාවක් ලබා දෙන්න තත්ත්වය තමයි අපිට සංක්‍රමණ වීසා බලපත්‍රයක් ඒ අවස්ථාවේදී තමයි ලැබෙන්නේ. එතනදී ඔබට ලැබෙන වීසා වර්ගය වෙන්නේ ඇත්තටම අපි බොහෝ දෙනෙක් ගන්නවා PR, එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි, එහෙම නැත්නම් ඔබ ස්ථීර පදිංචිකරුවෙක් විදිහට තමයි ඔබට වීසා බලපත්‍රය ලැබෙන්නේ. නමුත් මේ තත්ත්වයට යන්න ඔබ බොහෝ සැබෑ සාධාරණ ලිපි ලේඛන සහ පැහැදිලි සරණාගත භාවයේ සිටිය යුතුයි. ඒකට බොහෝ කාලයක් ගත වෙනවා ඒ අවශ්‍ය අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධව සලකා බැලීමට සහ අවශ්‍ය ඔබට සමග සම්මුඛ සාකච්ඡා පවත්වනවුන් ඒ තත්ත්වයට යන්නද. ඉතින් මේ අතරතුර කාලයේදී බොහෝ අය ගන්නවා ඔබට ලැබෙනවා විජින් වීසා, එහෙම නැත්නම් තාවකාලික වීසාව. මේ තාවකාලික වීසාවේ තිබෙන යම් යම් සහන තිබෙනවා මදුර. මෙය පිළිබඳව බොහෝ අය බොහෝ විට උනන්දුයි. මෙතනදී බොහෝ අය අහනවා වර්ක් රයිට්ස්, එහෙම නැත්නම් වැඩ කිරීමේ හැකියාව ලැබෙනවද? ඔව්, ඔබට ඔස්ට්‍රේලියාව තුළ වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම බොහෝ අය අහනවා මෙඩිකියා පහසුකම් ලැබෙනවද? ඔව්, ඔබට මෙඩිකියා පහසුකම් ලැබෙනවා. ඒ වගේම වෙනත් බොහෝ සුබසාධන ආයතනවල සහාය සහ සහන ඔබට ලැබෙනවා. මේට අමතරව නීතිමය සහායක් ඔබට ලැබෙනවා, නීතිමය ආධාරත් ලැබෙනවා. ඒ වගේම තව බොහෝ අය අහනවා සෙන්ටරින් ආධාර හෝ වෙනත් ප්‍රදාන ඔබට ලැබෙනවද? ඔව්, යම් ප්‍රමාණයකට ඒ ප්‍රදාන සහනත් ඔබට ලැබෙනවා. ඉතින් මේ විජින් වීසා, එහෙම නැත්නම් මේ තාවකාලික වීසා අත දරාගෙන සිටින අතරතුර ඔබට මේ සහන ලැබෙනවා. අවසානයේදී ඔවුන් තීරණය කරනවා ඔබ සරණාගතයෙක් නම් ඔබට PR, එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි වීසාව ලැබෙනවා. එසේ නැතහොත් ඔවුන් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප කරනවා.
ඔව්, දැන් ඊළඟට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මදු, දැන් සරණාගත වීසා බලපත්‍රයක් හිමි පුද්ගලයෙකුට නැවතත් තමන්ගේ මව් රටට සංචාරය කරන්නට පුළුවන්ද? ඒ ගියහම ආපහු ඔස්ට්‍රේලියාවට ඒමට අවසර තිබෙනවද කියලා. මේකට අපි කෙටි උත්තරයක් දෙමු.
මෙයක් බොහෝ අය අහන ප්‍රශ්නයක් මදු. දැන් මම කලින් සඳහන් කළා වගේ ඔබට බ්‍රිජින් වීසාවක් අත තිබෙනවා නම් ටෙම්පරරි වීසාවක්, ඔබ බ්‍රිජින් වීසා A කියන වීසාව අත දරාගෙන සිටිනවා නම් ඔබට වෙනත් රටවලට යාමේ හැකියාව තිබෙනවා. ඒ යාමේ පහසුකම ඔබට ඉල්ලන්නට පුළුවන්. එතනදී දැන් ඔබ සංක්‍රමණිකයෙක් විදිහට, එහෙම නැත්නම් ඔබ සරණාගතයෙක් විදිහට ඔබ පවසලා තියෙනවා ඔබේ අයදුම් පත්‍රේ ඔබට ඔබේ රටට මව් රටට යන්නට බැහැ. බොහෝ ප්‍රශ්න තිබෙනවා ඔබට ඒ සම්බන්ධව ඔබගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා කියලා. එතකොට ඔබ කියනවා නම් නැවත මට යන්නට ඕනේ කියලා. මෙතනදී ඔබ කියන දේ පිළිබඳව යම්කිසි ප්‍රතිරෝධයක් තමයි ඇති වෙන්නේ, ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් එතනදී ඔවුන් ඔබ කියනවා නම් ඔබ තාවකාලිකව ඔබ මව් රටට ගිහින්නට අවශ්‍යයි කියලා ඒ ඉල්ලීම සිදු කරනවා නම් ඔබ තාවකාලික වීසාව අත දරන අවස්ථාවේදී ඔවුන් බොහෝ විට බොහෝ සෙයින් ඉතාම ගැඹුරින් ඔබෙන් කරුණු විමසනවා. ඇයි ඔබට මේ යන්නට ඕනේ? ඒ තියෙන සුවිශේෂ අවශ්‍යතාවය කුමක්ද? සහ ඊට අදාළ ලිපි ලේඛන තිබෙනවද? උදාහරණයක් විදියට ඔබගේ ආසන්න ඥාතියෙක් ගේ අවමගුලක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආසන්න පවුලේ සමීප පවුලේ කෙනෙක්ගේ දැඩි රෝගාතුර භාවයක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඉතාම දැඩි ලෙස ඒ සම්බන්ධව සැලකිලිමත් වීමෙන් පසුව පමණයි ඔබට යන්නට අවසර ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් වෙන පිට රටකට ගිහිල්ලා ඔබගේ ඥාතීන් ඒ රටට ගෙන්වාගෙන ඔවුන් සමග තාවකාලික කාලයක් ගත කර නැවත ඔස්ට්‍රේලියාව තුළට පැමිණෙන්නද. ඒ තමයි ඔබට කළ හැකි වන්නේ. හැබැයි මදුර, ඔබට PR, එහෙම නැත්නම් ඔබ සරණාගතයෙක් යනුවෙන් පිළිගත් පසු ඔබට PR ලැබුණාට පසුව ඔබට කිසි බාධාවකින් තොරව ඔබේ රටට අවශ්‍ය නම් යන්නට පුළුවන්.
හොඳයි, මේ සාකච්ඡාවේ තිබෙන වැදගත්ම ප්‍රශ්නය තමයි දැන් මම අහන්නට යන්නේ මදු. දැන් මේ දවස්වල විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙනවා මේ නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන්. පසුගිය දා ඔස්ට්‍රේලියාවේ සුදේශ කටයුතු ඇමතිවරයාත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවෙන් නීති විරෝධී යාත්‍රා කිහිපයකුත් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා මේ මාසයක කාලයක් තුළ. බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන ඔස්ට්‍රේලියාව තවමත් නීති විරෝධී සංක්‍රමණිකයින්ට සරණාගත වීසා ලබා දෙනවා කියලා. ඔස්ට්‍රේලියාවේ දැනට තියෙන තත්ත්වයත් එක්ක මදු ඔස්ට්‍රේලියාව තවමත් නීති විරෝධී යාත්‍රාවලින් පැමිණෙන අයට සරණාගත වීසා ලබා දෙනවද?
අලුත් රජය පිහිටවුම් ලැබුවා ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ ලේබ රජය 2021 මැයි 21. ඉතින් මේ රජයෙන් බොහෝ සරණාගතයෙන් බලාපොරොත්තු වුණා සහ වෙනවා ඔවුන්ට යම් සහන ලැබෙයි කියන එක. නමුත් මෙතනදී මේ ලේබ ගවර්න්මන්ට් එක ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ ඔවුන් පැහැදිලිව දක්වලා තිබෙනවා ඔස්ට්‍රේලියාව තුරට ඇතුල් වෙන අනවසර බෝට්ටු අනිවාර්යයෙන්ම නැවත කරවා යවන බවද එය ඔවුන් පැහැදිලි ලෙසම දක්වලා තිබෙනවා. ඉතින් ඒක නිසා එතනදී අපිට බලාපොරොත්තු සරණාගත බලාපොරොත්තු මේ අනවසර බෝට්ටු සම්බන්ධයෙන් තියාගන්නට අමාරුයි කියන එක තමයි කියන්නට පුළුවන්. හැබැයි ඔවුන් දක්වලා තිබෙනවා ඔෆ්ෂෝ ඩිටෙන්ෂන් සෙන්ටර්ස්, එහෙම නැත්නම් මේ රටින් බැහැර රැඳවුම් කඳවුරු තවදුරටත් යම් ප්‍රමාණයකින් පවත්වාගෙන යනවායි කියලා. ඉතින් ඒක යම් කිසි ප්‍රතිවිරුද්ධ අදහසක් දරනවා කියලා සමහර අය පිළිබඳව තර්ක කරනවා. එය ඊට අමතරව ඇත්තටම ඔවුන් මේ රජයේ නව රජය දක්වලා තිබෙනවා විශේෂයෙන් මේ ටෙම්පරි ප්‍රොටෙක්ෂන් වීසා හෝල්ඩර්ස් වට, ඒ කියන්නේ තාවකාලික මේ ප්‍රොටෙක්ෂන් වීසා සරණාගත වීසා දුම්කරුවන්ට සහ ඒ වීසා අතදරන්නන්ට යම් කිසි සහනයක් ලබා දෙනවා. මොකද ඔවුන් යම්කිසි අත්හර දමන තත්ත්වයක, එහෙම නැත්නම් අමතක කර දමපු තත්ත්වයක තමයි මේ මොහොතේදී පසුවන්නේ. ඔවුන් දක්වලා තිබෙන මේ ස්ටේට් ඔෆ් ලිම්බෝ කියන තත්ත්වය තමයි ඔවුන් මේ වෙද්දි පසු වෙන්නේ කියන එක. ඉතින් ඔවුන්ට යම්කිසි සහනයක් ලබා දෙන බවට ඔවුන් ඡන්ද පිළිබඳව ප්‍රචාරය සිදු කරද්දී සිදු කරන ලැබුවා. ඉතින් ඒ නිසා බොහෝ ධනාත්මක සිතුවිලි ඇති කරගෙන තිබෙනවා මේ වීසා අත දරන්න ඔවුන්ට වීසා ලැබෙයි කියන එක. ඒ වගේම දැනට ඔස්ට්‍රේලියාව තුළ මේ සරණාගත තාවකාලික සරණාගත වීසා දරන්න ඉන්නවා 19,000ක් පමණ සහ ඔවුන් සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධාන, සරණාගතයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන බලාපොරොත්තු වෙනවා මේ සහන ලැබෙයි කියන එක. මේක අමතරව මදුර ඇත්තරම යම්කිසි ධනාත්මක සිතුවිලි තව දුරටත් පහළ වෙලා තිබෙනවා. අපි බොහෝ දෙනෙක් දන්නවා අර මුරුගප්පෙන් පවුල ශ්‍රී ලංකාවෙන් සරණාගතයින් විදිහට පැමිණි ඔවුන් නැවත බයිලෝලා ඔවුන්ගේ වාසස්ථානයේ පිහිටි බයිලෝලා වෙත යැවීම සහ ඔවුන්ට තාවකාලික වීසා ලබා දීම මේකේ හොඳ ආරම්භයක් විදිහට ඇත්තටම ඔවුන් දක්වනවා. කොහොම වුණත් මදුර විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ ගවර්න්මන්ට් එක මේ ඇෆ්ගනිස්තානයේ, යුක්රේනයේ සහ සිරියාවේ සරණාගතයින් වෙනුවෙන් ඔවුන් වැඩි ඉඩක් වෙන් කරනවා. හැබැයි ලංකාවේ සරණාගතයින් සම්බන්ධයෙන් ඔවුන් මේ වෙනතෙක් විශේෂ නිවේදනයක් නිකුත් කරලා නැහැ. කෙසේ නමුත් තවදුරටත් යම්කිසි බලාපොරොත්තු පවතිනවා ඔස්ට්‍රේලියාව ඒ සරණාගත භාවය ලබා දෙයි කියන එක මේ යම් යම් පුද්ගලයින්ට. හේතුව මේ පසුගිය දිනක අභ්‍යන්තර කටයුතු යන කෙනිය ක්ලෙයා ඔනිල්, ඇය මාංශී ආධාර ලබා දුන්නා ශ්‍රී ලංකාවට ලංකාවේ තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්, ඒ වගේම ලංකාව සමග සාකච්ඡා සිදු කරනු ලැබුවා. ඉතින් මේ හොඳ යම්කිසි සාධනීය තත්ත්වයක් විදිහට දකිනවා ඒ සම්බන්ධව කතා කරන බොහෝ දෙනා. ඒ වගේම ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය නිසා ඔස්ට්‍රේලියාවෙන් සහන ලැබෙයි මේ සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට කියන එක. ඉතින් මේ වගේ කරුණු කාරණාත් එක්ක ඔස්ට්‍රේලියාවට එන්න බොහෝ දෙනෙක් සහ කරනවා. අපි දන්නවා මේ වෙද්දී බෝට්ටු 4ක් ඇවිල්ලා තියෙනවා ඔස්ට්‍රේලියාවට කාන්තාවන් සහ ළමයින් ඇතුළුව. ඉතින් හැබැයි ඒ හැම අනවසර යාත්‍රාවක්ම මේ වෙද්දී නැවත හරවලා යවලා තියෙනවා. අලුත් රජය පැහැදිලිවම දක්වලා තිබෙනවා මේ අනවසර බෝට්ටු අනිවාර්යයෙන්ම හරවා යවන බවද.
අපි කතා බහ කරමින් පසු ඒ ඔස්ට්‍රලයාාවේ සරණාගතයන් සම්බන්ධයෙන් මන්ද මේ ජුනි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික සරණාගත සතිය විදිහට තමයි හැඳින්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සමරන්නේ. ඉතින් මේ සාකච්ඡාවට අපිත් සමඟ සම්බන්ධ වුණේ මෙල්බන් නුවර සොලිසිටර්වරියක් බැරිස්ටර්වරියක් ඒ වගේම සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මදු වර්ණකුලසූරිය මහත්මිය. මදු, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කිරීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් හැමෝටම.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.